Honorable Nirmal Palihiyanan, you have 13 minutes. Honorable Nirmal Palihiyanan, you can take that up later. Yes.
Garu Niyojakatana Ekdumani, Dedahas Visipaha, Jatika Janabalavega Rajay, Mangala Ayavaya, Devana Dinata, Ada Vivade Ediratiena, Avastave, රජය නියෝජනය කරමින් විවාදය ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අප මේ රජය ස්ථාපිත කළේ මහත් පීඩාවට පත්වෙච්ච ජනතාවක් සමග අත්වැල් බැඳගෙන ඔවුන්ගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම පිණිස අපිට තියෙන වගකීමක්. ඒ වගකීම මුල් වශයෙන් හඳුනා ගනිමින් මෙවර අයවැය අප විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී විශේෂයෙන්ම අප රුපියල් බිලියන 8835ක් වැයබරක් දරන්නත්, එවැගේම බදු සහ අනිකුත් ආදී වශයෙන් රුපියල් බිලියන 4990ක් ලබා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. එතකොට මෙම වියදම් අප ප්‍රධාන වශයෙන් අමාත්‍යංශ 24ක්, එවැගේම දෙපාර්තමේන්තු 134ක් සහ විශේෂිත ඒකක 21ක් ආදී හරහා මේ රටේ ජනතාවට සේවය කරන්න යොදා ගැනීමට අපේක්ෂිතයි. එවැගේම මේ අවස්ථාවේදී අපි සඳහන් කළ යුතු වන්නේ අපේ රජය විසින් මෙම රට බාර ගන්නා මොහොත දක්වා වෙනකොට පැවතිච්ච තත්වයෙන් 100%ක් මෙදී අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. පැවති ක්‍රමයට යම් ආකාරයට අනුගත වෙමින් එහි නොසුදුසු කොටස් ඉවත් කරමින් වඩා ජනතා හිතවාදී විදිහට අයවැය සූදානම් කිරීම සකස් කිරීම තමයි අපේ අභිලාෂය සහ වගකීම වුණේ. ඒ අනුව අප විසින් නිර්මාණය කරන ලද අයවැයෙහි මේ රටේ ජනතාව මුල් කරගෙන, එවැගේම ඔවුන් පත්වෙලා තියෙච්ච දැඩි පීඩාකාරී තත්ත්වයන් සැලකිල්ලටගෙන මේ අයවැය සකස් කරලා තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් අයවැය කියන්නේ නිකම්ම අංක ටිකක් හෝ නැත්නම් වටිනාකම් ටිකක් සඳහන් වෙන කඩදාසියක් පමණක් නෙවෙයි. ඒ අපි අපේක්ෂා කළපු එවමනාව වෙනුවෙන් මේ රටේ ජනතාව අපිට දුන්නු වරම ඔවුන්ට ඒ ආකාරයෙන්ම සේවය සැපීම සඳහා වන සැලැස්මක්. එතකොට මේ ඇතුලේදී අපි විශේෂයෙන්ම මේ රටේ ප්‍රධාන ගැටලු විසඳීමට ක්ෂණිකව මැදිහත් වූ තැන් සහ ඒකම යම් ආකාරයකින් දිගු කාලීනව අප විසින් අත ගැතිය යුතු තැන් අපි හඳුනා ගනිමින් තියෙනවා. එවගේම මේ අයවැය තුල ප්‍රධාන වශයෙන් ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමත්, ඒකම කෘෂිකර්මය රැකියා උත්පාදනය කිරීම සහ සංචාරක ව්‍යාපාර වැනි කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමත් අප විසින් කරනු ලබනවා. මේ තුලින් අපි අපේක්ෂා කරන්නේ මෙපමණ කාලයක් පීඩාවට පත්වෙමින් නැත්නම් ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටපු ජනතාව යම් ආකාරයකට නගා සිටවන්න අපේ මංගල අයවැය, එහෙම නැත්නම් මේ 2025 වසර තුලදී අපි ගන්න උත්සාහය ඒ තුල අනිවාර්යයෙන්ම ජනතාවට ප්‍රතිලාභත් වෙනවා කියන විශ්වාසය අපි තුල තියෙනවා. මේ අයවැයේදී විශේෂයෙන්ම සමාජ සුබසාධනය පිළිබඳ අපි අවධානයට ලක් කරන්නේ දරිද්‍රතාවයට පත් වෙලා තියෙන ජනතාව ඉතා ඉහළයි. ආර්ථික දුෂ්කරතාවයන් නිසාම ජීවිතේ ගෙවා ගන්න බැරි, එහෙම නැත්නම් පවත්වා ගන්න බැරි, දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න බැරි තත්ත්වයක් අද උදා වෙලා තියෙන නිසා තමයි මුල් වටේම ඒ වෙනුවෙන් පාසල් දරුවන්ට රුපියල් 6000ක දීමනාවක්, සපත්තු දෙක ගන්න රුපියල් 3000ක දීමනාවක් ආදී වශයෙන් වගේම සමස්ත ජනතාවගෙන් තෝරාගත් කොටසකට අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනු ලැබුවේ. ඒ සියලු දේවල් මේ අයවැය තුළ අන්තර්ගත වෙලා අපි ඒ සාධාරණ සමාජ මැදිහත් වීම කරමින් ඉන්න අවස්ථාවක්. ඒ වගේම පහුගිය ටිකේ මේ අපේ රට තුළ ඇතිවෙච්ච දේශගුණික කාලගුණික තත්ත්වයන් ගැන සලකනකොට ඉතා දැඩි ව්‍යසනයන්ට භාජනය වුණා. ඒ අනුව ඉතා ඉක්මනින් අපි මැදිහත් වූ අවස්ථා ගණනක් මම ජීවත් වෙන නැත්නම් නියෝජනය කරන ප්‍රදේශය අනුරාධපුර දැඩි ලෙස ආපදාවන්ට ලක් වුණා. එතකොට ඒදා වඩා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනකොට අවශ්‍ය සාධාරණ මැදිහත්වර කීම කරමින් වැව් ප්‍රතිසංස්කරණය, මාර්ග ප්‍රතිසංස්කරණය ආදී කටයුතු ඉතා වේගයෙන් සිදුවෙමින් පවතින අවස්ථාවක්. එවැගේම මා විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති අපට චෝදනාවක් ලක් වෙනවා මේ අයවැය වෙනත් එකක් නෙමෙයි මේ පෙර ආණ්ඩුවේම කරගෙන ආපු එකේ ඉදිරි පියවරක් කියලා. මම මෙන්න මේ විදිහට සඳහන් කරන්න කැමති මෙතෙක් කාලයක් මේ ආණ්ඩු කරපු අය මේ දේවල් හරියට කළා නම් අද අපේ රට මම විශ්වාස කරන විදිහට ඉතා දියුණු රටක්. හැබැයි විවේචන සපයන්නේ, චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතිහාසයේ පුරාවට මේවට විරුද්ධ වුණා. ඒ හින්දා මේ රට ඉදිරියට ගියේ නැහැයි කියන කාරණාව. මම මේ අවස්ථාවේදී සිංගප්පූරුව ගොඩනැගූ ලී ක්වාන් යූ මහතා විසින් අනුගමනය කරපු සංකල්පය පොඩ්ඩක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මොකද මෙන්න මේ සංකල්ප තුළ තමයි අද ලෝකයේ දියුණුම රට බවට සිංගප්පූරුව පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා අපේ අයවැය ඇතුලේදී මෙන්න මේ කියන සංකල්පය යම් ආකාරයකට අපේ රටට ගැලපෙන විදිහට යොදා ගන්න. ඒ වගේම ඒ සංකල්පය අපි කෙටියෙන් MPH කියලා හඳුන්වනවා. Meritocracy, Pragmatism and Honesty කියන කාරණාව. එතකොට කුසලතා තියෙන මිනිසුන්, එහෙම නැත්නම් හැකියාව තියෙන මිනිසුන්, සුදුසුකම් ඇති මිනිසුන් තනතුරු වලට පත් කිරීම, ඒ වගේම යම්කිසි ආකාරයක ප්‍රායෝගිකත්වයක් තියෙන තත්වයක් තුල අර ඔහුගේ කතාවෙන්ම කියනවා නම් බලලා කළුද සුදුද කියලා අදාළ නැහැ, වැඩේ අපිට කරගන්න පුළුවන් නම් එය කළ යුතුයි කියන කතාව. ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන්නේ හොනස්ටි කියන කතාව. එහෙම නැත්නම් අවංකභාවය. එතෙක් කාලයක් නැත්නම් අපේ රට මෙපමණ කාලයක් කරගෙන ආපු මේ දේශපාලන පක්ෂ බලය දරපු කාලය තුල මෙන්න මේ කරුණු තුන කෙරෙහි කොතරම් අවධානයක් ලක් කළාද කියන ප්‍රශ්නේ අප හමුවේ තියෙනවා. ඒ නිසා මා දකින්නේ මෙන්න මේවැයින් ඈත් වීම තුලම තමයි මේ රට කඩා වැටීමට හේතු වුනේ. අවංක මිනිසෙකුට රට බාර දුන්නා නම් මං හිතන්නේ පහුගිය රජය පැවතිච්ච කාලේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්වන්නේ අවංක පුද්ගලයෙක්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔවුන්ට අවංකකමක් තිබ්බනම් මේ රට ගොඩනගන්න ඕන තරම් හොඳ මිනිසුන්ට බාර දෙන්න තිබ්බා. නමුත් සිදු වුණේ රට කඩා වැටෙන අතුරේ අර්බුදය ඇතුලේ හොරකමට, ඒ වගේම වංචාවට, දූෂණයට ඉඩ තියපු එක විතරයි. එනිසා මේ ප්‍රශ්න කරන අයට අපි කියන්න කැමති අපේ රජය කිසි විටකත් වංචාව, දූෂණය ආදී කිසිම දෙයකට ඉඩක් තියන හෝ ලබා දෙන රජයක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අපි කැපවීමෙන් සහ වගවීමෙන් කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ මේ රටේ ජනතාවට මතක් කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායක දුමනි, අප විසින් මේ අවස්ථාවේදී ගෙනත් තියෙන අයවැය තුල විශේෂයෙන්ම රටේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අප මැදිහත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී විවිධ පාර්ශවයන් ඒවා විවේචනයට ලක් කරමින් පවතිනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයත් අද ඒ විවේචනය සැපයුවා මේ වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත්ද කියන කාරණේ. අප දන්නා තත්වයන් යටතේ මේ රට තුල අද ජීවත් වෙන මිනිසෙකුට අපගේ ජීවන වියදම් දර්ශකයට අනුව 4 දිනෙකින් යුක් පවුලකට අඩුම තරමේ රුපියල් 75,000ක්වත් අවශ්‍යයි කියන අදහස තියෙනවා. එහෙත් රටේ පවතින තත්ත්වයන් සහ මෙතෙක් පැවති වැටුක්‍රම සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම අපේ රටේ වැඩ කරන ජනතාව නිශ්චිත වූ මූලික වැටුපක් ලබලා නැහැ. ඔවුන්ට ලබා දීලා තියෙන්නේ යම් යම් ආකාරයේ ක්‍රමවේද ඔස්සේ ඔවුන්ට ලබා දීලා තියෙන්නේ දීමනා. ඉතින් මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි, දොර වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නේ මතු කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් නැගුවා. ඒ වගේම සමාජය තුලත් මේ පිළිබඳ කතා බහකට ලක් වෙලා තියෙනවා. මේ අයගේ මූලික වැඩුප අපි විශේෂයෙන් වැඩි කරන්න කටයුතු කරපු නිසා තමයි දීමනා සම්බන්ධයෙන් අපි ඊට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් ඔවුන්ට දැනට ලබන වැඩුපට වඩා වැඩි වැඩුපක් ලබා ගන්න අවස්ථාව අවකාශය සලසලා තියෙන්නේ. ඒකම මම කියන්න කැමතියි, pay tax කියලා එකක් කලින් තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කරලා සම්පූර්ණම ඒ බදු ආදායම් භාණ්ඩාගාරයට එඬ තියච්ච අවස්ථාව ඇහුරුවා. ඊට පස්සේ නැවත වටේකින් එම බදු වෙනත් නමකින් ඇපිට් කියලා ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් නමින් නැවත හඳුන්වා දුන්නා. ඒ වෙනකොට 106 සිට 136 දක්වා සීමාවක් දක්වා බදු ගෙවන තත්ත්වයක් තිබුණා. අද අපේ රජය මේ අයවැය තුලදී බදු සඳහා වන ලක්ෂයේ තිබිච්ච සීමාව 150,000 දක්වා නිදහස් කොට අද ඒ තුල රජයේ සේවකීන්ට සාමාන්‍ය ප්‍රමාණයක බදු ගෙවපු එක ඉතිරියක් නිසා ඔවුන්ගේ ආදායම වැඩි වීමට එක හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල වගේ අරගත්තාම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් තුල පැහැදිලිවම සඳහන් වෙන්නේ ඉතා ඉහළ ප්‍රමාණයක දීමනා. ඔවුන්ට මූලික වැටුපක් කියලා දෙයක් හරියට හඳුනා ගන්න බැරි තරමටම දීමනා වලින් පිරීලා තියෙනවා. මා ඔබ හමුවේ මේ අවස්ථාවේදී යම් තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව කරගන්නවා. උදාහරණයක් විදිහට
Honorable member, you have 2 more minutes.
Probationary lecturer කෙනෙකුට ලැබිලා තියෙච්ච මූලික වැටුපට අතිරේකව දීමනා වශයෙන් ඔහුට 200ක්. අද අපි ඔහුගේ මූලික වැටුප රුපියල් 91,365ක් දක්වා වැඩි කරමින් සමස්ත වැටුප රුපියල් 215,357ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ අනුව ඔහුට අතිරේකව ලැබෙන වැඩි වැටුප් වැඩිවීම රුපියල් 29,000ක් වෙනවා. එයින් පළවෙනි වර්ෂය තුල, එහෙම නැත්නම් මේ අවුරුද්දේ අප්‍රේල් පළවෙනි දාසෙට ක්‍රියාත්මක වන පරිදි වැඩි වැටුප් ලබා ගැනීමක් ඔහුට එනවා. ඒ ප්‍රමාණය වශයෙන් සඳහන් කරනවා නම් ඇත්ත වශයෙන්ම රුපියල් 29,303ක වැඩිවීම පළවෙනි අවුරුද්ද තුල, එහෙම නැත්නම් මේ 2025 තුලදී රුපියල් 12,291කින් වැඩි වෙනවා. දෙවැනි අවුරුද්ද, එහෙම නැත්නම් 2026දී 120,707ක් දක්වා තුන්වෙනි අවුරුද්ද වෙනකොට සමස්ත වැටුප් වැඩිවීමම ලබා දීමට කටයුතු කරනවා. මේ අනුව බලනකොට ඔවුන්ගේ වැටුප් වැඩිවීම ඉතා සාධාරණයි කියන හැඟීම මේ ඔස්සේ අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේකට එබිලා බලලා වැඩක් නැහැ. අර කිව්වත් වගේ මතු පිටින් කවරේ බලලා වැඩක් නැහැ. ඇතුල් වෙලා බලන්න, මේවා විශ්ලේෂණය කරන්න, විග්‍රහ කරලා අපිට මේ අවස්ථාව හොඳින් දකින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම රජයේ වෛද්‍යවරයෙක් අරගත්තාම අර කිව්වත් වගේ මෙතන ප්‍රශ්නෙකුත් ඇහුවා. මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට, නැත්නම් මෙඩිකල් ඩොක්ටර් කෙනෙකුට මුලින් තිබිච්ච ඔහුගේ දළ වැටුප රුපියල් 232,725 සිට මේ වෙනකොට අලුත් තත්ත්වයට 217,800 දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ අනුව දළ වැටුප වැඩිවීම රුපියල්
45,075ක්
වන අතර එළඹෙන අප්‍රියල් පළවෙනිදායින් පටන් ගන්න මාසයේ ඔහු ලබන වැටුපට අතිරේකව රුපියල් 25,923ක වැටුප් වැඩිවීමක් ඔහුට ලබා ගන්න හැකියාව තියෙනවා. මේ අනුව සලකා බලද්දී මේ රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුල විශේෂයෙන්ම රජයේ සේවකයන් අරමුණු කරගෙන කරන ලද වැටුප් වැඩිවීම තුල ඉතා සාධාරණයක් මේ සමාජයට ඉස්ස කරලා තියෙනවා කියන කාරණාව ඉතා පැහැදිලියි. ඉතින් තවදුරටත් මේක සඳහන් කරන්න කාලය අවශ්‍ය, නමුත් මා මෙන්න මෙහෙම සඳහන් කරන්න කැමතියි. අප ඉතිහාසයේ සටන් කළා තමයි වැටුප් දිනාගත්තේ. මාත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට වැඩ කරපු කාලේ මට මතකයි දින 100කටත් වඩා වැඩි අපි පාරේ හිටියා මේ වැටුප් වර්ධක ලබා ගන්න. නමුත් අපිට හම්බුනේ දීමනා විතරයි. අද කිසිදු උද්ඝෝෂණයකින් ඉල්ලීමකින් තොරව අපේ රජය සමත් වෙලා තියෙනවා කරුණු සොයා බැලීමකට ලක් කරලා විමර්ශනය කරලා ඒව හොඳින් අධ්‍යයනය කරලා ඔවුන්ගේ ප්‍රශ්නයට ඉතා උචිත පිළිතුරක් ලබා දෙන්න. ඉතින් මා විශ්වාස කරනවා අපේ රජය ජනතාවාදී රජයක් ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන රජයක් විදිහට පළවෙනි මංගල අයවැය ඉදිරිපත් කරනවා කියන කාරණාව ඔබ හමුවේ තවමින් මා නියඬ වෙනවා. කාලය ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.